के नाम योजना कराने
लाकी जावे देना मंत्री पर मन योजना करते
गरु आरएन पेनांदु हमत्तुमा
गरु मूलासुन होबोन मंत्री तुमनी මම හිතනවා අද අපි හිතනවා මේ රටේ කාලෝචිත අවස්ථාවක මේ රට වැදගත්ම වෙන මාතෘකාවක් කැසට් කරපු අවස්ථාවක්. මතර මේ රටේ අවුරුදු දෙකක් මේ යහපාලන රජය බලයට පත් වෙලා මේ රටේ කතිකාවතක් ගොඩනැගීගෙන ආවා මේ ආණ්ඩුවට ඇත්තටම කොන්දක් තියනවාද කියලා. මේ ආණ්ඩුවේ වැඩ කටයුතු කරගෙන යනකොට මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච දවසේ ඉඳලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න උත්සාහ කරපු දවසේ ඉඳලා මේ රටේ මිනිසුන්ට පොඩි කුතුහලයක් ඇති වෙන්න පටන් ගත්තා. මේක ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමක්ද නැත්නම් මේ නායකයන්ගේ නිවටකමක්ද කියන එක. මේ අනකොට මේ ගමනේ අනකොට යනකොට 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 සමහර මිනිසුන්ට මේ රටේ හොරගම් කරපු හිටපු කට්ටිය මේ අපිට කිසිම ප්‍රශ්නයක් ඇති නොවනකොට මේ රටේ පාලකයෝ මේ බලය ක්‍රියාත්මක කිරීමක් නොමේදකමද නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ වල්විහිමං වෙලාද නැත්නම් මොකද්ද මේ කියලා හැම තැනකම මහ ජනතාවට හිරියර වෙන්න පටන් ගත්තා. රටක උද්ඝෝෂණය කිරීම ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් මුලසුන උපරම මන්ත්‍රීතුමනි වෘත්තීය සමිති ඒක ඔවුන්ගේ අයිතියක්. නමුත් මේ අත්‍යවශ්‍ය සේවාවන් වලට ගැසට් කරේ මොන හේතුවක් පදනමක් ඇතුවද මේක අපි තේරුම් ගත යුතුයි. ඇයි මොකද්ද මේක අත්‍යවශ්‍ය සේවාවක් කියලා ගත්තේ? දැන් අපි දැක්කා දැන් අපි ඉස්සෙල්ලා හිටපු මන්ත්‍රීවරු මේ කතාව කතා කරද්දී තේරුම් කරලා දුන්නා. අපි මේ පහුගිය කාල වකවානු තුල දැක්කා ඉස්පිරිතාල වල තිබුණු ප්‍රශ්න. ඒ ඉස්පිරිතාල වල ප්‍රශ්න වලට විසඳුම් හොයන්න 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 සාකච්ඡා දෙන්න 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 කවමදාකවත් විසඳුමක් නැහැ. ඒත් කමන්නේ කිමු ඒ අතරතුර ඒ ප්‍රශ්න යනවත් එක්කම මෙන්න මෙතනට අපි ආවා. දැන් මේ ස්ට්‍රයික් එක ආවා. මේ ස්ට්‍රයික් එකේ පදනම මොකද්ද? සාකච්ඡාමේ විසඳුමක් තියෙනකොට මේකට දේශපාලන මූණවරක් ආවා. වෙන මුකුත්ම ඕනේ නැහැ. හොඳම නිදසුන තමයි ඊයේ දවසේ මේ උද්ඝෝෂණත් එක්කම උද්ඝෝෂණේ පිටිපස්සේ හිටිය කවුද කියන එක පැහැදිලිව ඔප්පු වුණා. මම එතනට එන්නට ඉස්සෙල්ලා ගලු මුලසුන හොබවන මන්ත්‍රීතුමනි ඊයේ දවසේ මොනතරම් රට අකාර්යක්ෂම කරන්න අකර්මණ්‍ය කරන්න මේ කරුණ සාධක වුණාද? මේක එකපාරක් නෙමෙයි මේ ආණ්ඩුව ආවට පස්සේ දෙතුන් පාරක් සිදු කරන්න උත්සාහ කරා. මොකද්ද මේකෙන් අන්තිම බලාපොරොත්තුව? ආණ්ඩුව පස්සාවටපත් කරන්න ප්ලේන් ටික නවත්තන්න මේ රටේ එන ගුවන් යානා ටික ලෝකයේ තියෙන ප්‍රසිද්ධ ලෝකයේ තියෙන මේ ආණ්ඩුවට තියෙන ආයුධ කෙන්දෙන් තියෙන මේක නොපෙනුනොපත්ත මේ රජයට තියෙන විශ්වාසය කෙලසන්න මේ තියෙන කාලකන්ණි වින්දනයක් ඇති කරන්න තිබුණු පුංචි කණ්ඩායමගේ උත්සාහය ඒකයි මෙතන ගැබ් වෙලා තිබුණ අරමුණ. ඒකට උත්සාහ කරගත්ත තමයි දොස්තරලගෙත් වැඩේ. පෙට්‍රෝලියම් එකත් එහෙම කරපු වැඩක් තමයි කීප දෙනෙක්ගේ. දැන් මේ පෙන්වන්න හදනවා මැරයෝ කල්ලියක් ඇවිල්ලා ගැහුවලු. නැහැ. මිනිසුන්ගේ නැගිටීම තව ටික දවසකින් එයි. අපිත් කටවහගෙන ඉන්නවා. මම කියන්නේ මේ ආණ්ඩුව හැටියට මමත් ආණ්ඩුවේ කැබිනට් ඇමතිරියකට කරන හැමදේම හරි කියලා. වැරදි. වැරදි ඇතොත් දෙන්න පෙන්වා. පෙන්වලා දෙන එක මෙහෙම නෙමෙයි. දැන් වැරද්දක් වෙලා තියෙනවා ප්‍රසිද්ධ ජනාධිපති කොමිෂමක් පත් කරලා තියෙනවා. ජීවිතේට රාජපක්ෂ ආණ්ඩුව කාලේ ජීවිතේට ඔහොම කොමිෂම් පත් වුණාද? ජීවිතේට කොමිෂමක් පත් කරලා තියෙනවද? දැන් කොමිෂමක් පත් කළා කොමිෂන් සාක්ෂි දෙන්න දිනවා. අපි නම් මම අද කියනවා පැහැදිලිව කොමිසම් වලින් පත් කළා වැරදිකාරයෝ ආවොත් අපි වැරදිකාරයෝ රකින්නේ නැහැ. පැහැදිලිව කියන්න ඕනේ. වැරදිකාරයෝ රකින්න අපි කවුරුත් කවදාවත් එකඟ වෙන්නේ නැන්නේ. වැරදිකාරයෝ රකින්න අපි එන්නේ නැහැ. අපිත් වැරදි නම් නම්බුකාර දෙයට ඉලට යන අපි සූදානම්. ඒක අපේ ප්‍රතිපත්තිය. හැබැයි ගරු මුලසර ඔබ මන්ත්‍රීතුමනි මම එකක් කියන්න ඕනේ. එහෙම වැරදිකාරයෝ පෙන්වලා දෙන්න පුළුවන් වැරදි නැති මිනිසුන්ට විතරයි. වැරදි තියෙන උන්ට කතා කරන්න බෑ. පට්ටපල් හොරු අමූලික වංචා දූෂණ චෝදනා තියෙන උන්ට මේ රටේ වංචාව ගැන කතා කරන්න අයිතියක් නැහැ. ඒක කතා කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා මේ රටේ. එම් පිරිසිදු මිනිස්සු ටිකක් ඉන්නවා. පිරිසිදු මිනිස්සු වෙද්දි පිරිසිදු වෙන්න හදන උන් ඉන්නවනම් ඒක පිරිසිදු කමක් කියලා මන්නම් කවදාවත් පිළිගන්නේ නැහැ. සකරු මුලසරම පුර වන්ත දින ඊයේ මොකද්ද වුනේ? ඒ සිදුවීමෙන් පස්සේ මේ විපක්ෂයේ කණ්ඩායමක් යනවා පොලිසියට. අපේ මන්ත්‍රීතුමා විමල් ඊරන්ස් මන්ත්‍රීතුමාගේ Facebook live එකේ ඒක යනවා. ඒ Facebook live එකේ අන්තිමට Facebook live වලත් ඔය නරක එක තමයි ඒව අයින් කරන්න බෑ. Facebook කියේ live එකක් දුන්නාට පස්සේ ඒක මකන්න බෑ. ඒ Facebook කියේ live එකේ අන්තිමට අල්ලගෙන අනේ වාට ගැහුවද? අනේ වාට ගැහුවද? අනේ වාට ගැහුවද? කවුද ගැහුවේ? පොලිසිය ගැහුවද? තල්ලු කරලා ගැහුවද? බිත්තර තල්ලු කරාද? අමතකද තුම්මුල්ලේ විමලේ පොලිස් මහත්තයට ගහපු තියෙයිද? තොප්පිය ගලවලා අපි මැරලා ඉපදිලාද? අපි මැරලා ඉපදිලාද? මේ කතා කරන්නේ කවුද එතකොට? එදා කැබිනට් අමතරේ කැලිට තුම්මුල්ල හන්දියේදී පොලිසියේ ඕයිසියේ තොප්පිය ගලලා ගහපුලාවේ මේ පොලිසිය FB live එකක් අල්ලන් අනේ වට ගැහුවද? ඊට පස්සේ ගිහිල්ලා කියනවා නාමල් ඔයා එන්න ගහන්න එපා නාමල් එන්න නාමල් එන්න. අපිද කතා කරන්නේ මේ බලය නැතිකොට? බලය ඇතිකොට කොහොම වෙයිද? අද ජනතා විමුක්ති පෙරමුණ අත වචනයක් කියන්නට ඕන. ජනතා විමුක්ති පෙරමුණ හරි ආසයි උද්ඝෝෂණ මර්ධන වෙලෙනකොට හරි ආසයි උඩ පැනගෙන යන්න. වෙන මොනා කරන්නද? වෙන මොන දේශපාලනයක්ද ඒගොල්ලන්ට? ඒ වගේ දෙයක් තිබ්බම හරි ආසාවෙන් පැනලා යනවා. සයිටම් විරෝධය එනකොට සයිටම් එකට ඔළුව දානවා. උමාය අපම උමායකට ඔළුව දානවා. වෙන කොයි යන්නද? එහෙම කළා කීයක් හරි එකතු කරොත් තමයි. ඒකමක් නැහැ. හැබැයි ඒගොල්ලෝ උද්ඝෝෂණ හිටපු කට්ටිය. මේ උද්ඝෝෂණ ඇවිල්ලා මොනවාද? මේ උද්ඝෝෂණ පාවිච්චි කරන්නේ දේශපාලන වශයෙන්. මේ දේශපාලන වශයෙන් අපිව මර්ධනය කරන්න. දේශපාලන වශයෙන් අපිව මර්ධනය කරනවට වඩා රට අරාජකත්වයටපත් කරලා රට විනාශ කරන්න. ගරු මුලසුන ඔබ වෙන මන්ත්‍රීතුමනි මට මතකයි මහින්ද රාජපක්ෂ මහත්මයා මේ කාලේ කිව්වා ත්‍රස්තවාදයට උත්තර දිය යුත්තේ ඒ අයට තේරෙන භාෂාවෙන් කියලා. අපි නම් ඔය මේ මේ වැඩ වර්ජන වල ත්‍රස්තවාදයට එහෙම උත්තර දෙන්න ගිහිල්ලා නැහැ. මං දැක්ක පොලිසිය මහත්තුරු ඔය සයිටම් එකේ දරුවන්ටත් දරුවා පුතේ කියලා කතා කරේ. අනේ පුතේ මෙහෙම කරන්න එපා. මම කියන්නේ පොලිසිය මහත්තුරුත් හරි පව්. ඒ නා ආණ්ඩුව වලට ඒ මිනිසුන්ගේ රැස්සාව තියෙනවා. ඒ OIC මහත්තයා OIC, ASP මහත්තයා ASP, DIG මහත්තයා DIG, SI මහත්තයා SI, SSP මහත්තයා SSP. අපේ තමයි නිලතල නැති වෙන්නේ ආණ්ඩු පක්ෂ අවුරුදු පහෙන් පාට මාරු වෙනකොට. හැබැයි පොලිසිය මහත්තයාගේ ගරුත්වයක් තියෙනවා. ඒ මහත්තයාගේ ගරුත්වය දින ගරුත්වය කෙලසන්නේ දේශපාලඥයෝ. අපි හෝ ඒගොල්ලන් දෙගොල්ලෝ ඕන කෙනෙක්. ඊයේ පොලිසිය මහත්තුරුන්ට සලකපු විදිය ඒකාබද්ධ විපක්ෂයේ හරිම හිරිකිතයි අප්පිරියයි පොලිසිය ස්ථානෙට ගිහිල්ලා. එසම මම කියන්නේ අපි කරා දේ ඒගොල්ලන් කරා දේක හරිද වැරදිද කියන එක. කරපු දේ අන්තිම කැතයි. මොකද ඒක රටේ නීතියට කරපු කැලලක්. ඒ කරපු අපහාසයක්. නිඳිත වැඩක්. පොලිසිය ඕයිසිලා නිලධාරි වට කරලා දේශපාලඥයෝ කරපු එහෙම අපහාස ක්‍රියාවක් මොකද්ද ගෙන් කරන්නේ? මෙරටේ විනයක් හදනකද? මෙරටේ බලන් ඉන්න සූසක් තරුණ ජනතාව මොකද්ද කරන්නේ? පෙළපාලිය කරන උද්දේශය කරන පොලිසියට ගහනවා. රටක් හැදෙයිද? රටක් විනයක් ඇයිද? මේ රට හදන්න මේ රට විනාශ කරන්න ඕනේ. මොකද්ද මේ උද්ඝෝෂණේ අරමුණ? අරමුණ දන්නේවත් නැහැ වෘත්තීය සමිතිය හරියට. තෙල් ටැංකි විකුණනවලු. තෙල් ටැංකි විකුණන්න තියා හිතලවත් නැහැ මෙන්න මේ බදු දෙන්න හදන්නේ. අවුරුදු ගණනාවක් මිලියන 1.2 ලීටර ගණනාවක් ගැලුම් ගන්නක් කියන්න පුළුවන් වහලා කැලේ වෙච්ච ටැංකි ටික දෙයනේ. බදු දෙන්න නැතුව ඔයගේ බුදියන්නද? මොකක් කරන්නද ඔයගෙන්? මොකක් කරේවිලා බිස්නස් එකක් කරාද ඕකෙන්? ඕක 2003 දී ඉස්සලාම එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව ගෙනාවට පස්සේ ඒකට බද්දක් ගෙනාවා. ඕකට විපක්ෂයයි නම් එදා රාජපක්ෂ මහත්තයාගෙන් බදු ගන්න නැතුව ඉන්න තිබුණා. එයාගේ ආණ්ඩුව මුතේගෙන් බද්දක් ගත්තා. හැබැයි මේක ඊට වඩා හොඳ දෙයක් කර ලංකාවේ මිනිසුන්ට රස්සාටයක් හදලා ලංකාවේ ආර්ථිකය හදන්න යනවා. ඒක වැරදිද? වැරදි නෑ. මේ තියන්නේ කුවකකම. කුවකකම තමයි පෙරේතකම සහ බලදන්නාව. ආයෙත් බල පෙරේත බල ලෝභීත්වය. ඊට වඩා ඊයේ අපි දැක්කේ වඩා භයානක දෙයක්. පොලිසියක් ඇතුළට ග්‍රහණය කරලා තාත්තගේ බලය එදා තිබ්බ බලය ආයෙ පුතාට මැවි මැවි පෙනිලා විවල් ඊරස් වත්ක නාමල්ල ගන්න නාමල්ල ගන්න නාමල්ල ගන්න. ඔන්න අපිට අඳුරු අතීතය ආයෙත් පේනවා. මම නම් කියන්නේ UNP ද මේ ආණ්ඩුවෙත් හොඳ නරක දෙකම තියෙනවා. අපි කවුරුත් ඒ JVP බලයට ආවත් JVP සුදු නොවෙන්නේ නැහැ. ඒකෙ තොරු ඉන්න පුළුවන් නැහැගියන්න බෑ කොම කෘතඥන මිනිස්සු බරපෙරේතකම සල්ලි පෙරේතකම මේ ඔක්කොම හැමෝටම බෝ වෙන මොන යකාවත් හැබැයි ඒකෙ අඳුම පෙරේතකම තියෙන උන්සා හොඳම මිනිස්සු හොයාගන්නක තමයි යුතුයකම රටේ මිනිසුන්ගේ අද මේ 225 ලංකාවේ ඉන්න ජෝකර්ලා 225 බවට අපිමයි අපිව පත් කරගෙන තියෙන්නේ ඒක තමයි ඇත්ත යථාර්ථය විපක්ෂය ආණ්ඩුවට ගහනවා ආණ්ඩුව විපක්ෂයට ගහනවා එක එකා මෙන්නු කර ගන්නවා ලංකාවේ මිනිසුන්ට මේ 225 තමයි ජෝකර්ලා 225
ගරු ඇමතුමා කාලය
අවසන් කරනවා එසා ගරු මුලසෙන හොබන මන්ත්‍රීතුමනි මම ඉල්ලීමක් කරන්නේ මේක අත්‍යවශ්‍ය සේවාවක් වෙන්නේ අපිට විතරක් නෙමෙයි මේ විපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට තමන්ගේ ඉන්න පවුල්වලට තමන්ගේ ආදරය කරන මිනිසුන්ට මේ සියලු දෙනාට හිරිහැරයක් වුණා කාලකන්ණි වින්දනයක් ගන්න හදනවා නම් මේ ස්ට්‍රයික් එක තුලින් අපිට බලයක් හම්බ වෙනවා මේ ස්ට්‍රයික් එක තුලින් ආණ්ඩුව අරාජිකත්වයටපත් වෙනවා මේ ස්ට්‍රයික් එක තුලින් මිනිසුන්ට මේ ආණ්ඩුව පා වෙලා රාජපක්ෂ මහත්තයාගේ හිණේ පාත් වෙනවා කියලා ඒක මේ කපේට සිද්ධ වෙන්නේ නැහැ මොකද ඒ කාලකන්ණි වින්දනේ ඔබතුමාට ලැබෙන්නේ නැහැ ඒ සාපේ ඔබතුමාට ලැබෙනවා ඒ සාපේ වදිනවා මතක තියාගන්න ඒ සාපේ අනේ මේ අර වචන තමයි මතකෙන්නේ ඔබතුමා අර කිව්ව පයන්නේ වචන මතකෙන්නේ ඒ නිසා කටවගෙන ඉන්නේ ඒ නිසා ගරු මුලසිර ඔබ වහන්සේ මන්ත්‍රීතුමනි මේ වගේ නේසන් ළමයි මේ පාර්ලිමේන්තුව ජෝකර්ලා වුණේ ඒ නිසා කරුණා කරලා ඔබතුමාගෙන් මම මේ ඉල්ලීමක් ගන්නෙ අදවත් කල්පනා කරලා බලන්න මේ රටට මේ කරන්නේ ද්‍රෝහිකමක් පෙරලන්න මේ ආණ්ඩුව වැරදි යදී මේ ආණ්ඩුව අබන්න අනන්ත අප්‍රමාණ වැරදි දියක ජනතාව තේරුම් කළ දෙයි ඔබතුමාලා ඉල්ලන ඡන්දෙ ඉල්ලන්න ඡන්දෙන් පරාජය කරන්න හැබැයි මේ රටේ මහ ජනතාවට හිරි අර කරන්න එපා හමුදාව ඇවිල්ලා කරේ හමුදාවට දැන් මිනිසු කියනවා ආ අපි උඹලට ලේ දුන්නා අපි උඹලට බෝධි පූජා කරා ඔකට අපේ ගමේ කතාවක් තියෙනවා කරමුසුර ඔබර මන්ත්‍රීතුමනි මේ කියන්නේ ගම්වල කුල කියනවා කියලා ලේ දීලා කියනවා අපි උඹලට මේක දුන්නයි කියලා ලැජ්ජයි ඕවා කියන්නේ ඇත්තටම එහෙම ලේ දීපු මිනිසු නෙමෙයි අර අපේ ගම්වල ඡන්දේ දීපු නැති මිනිසු අය අපිට බයිලා කියන්නේ ඒ වගේ තමයි ලේ දීපු මිනිහෙක් හමුදාවට කවදාවත් ඔය කතා කියන්නේ නැහැ ඒ නිසා මේ හමුදාවේ මම දැක්කද පත්තරේ විස්තරයක අද උදේ අර කඩේ යන එක නාලිකාවක කඩේ යන එක නාලිකාවක මන්ත්‍රීතුමා මම දැක්ක එකක් කියනවා ඒ මනුස්සයා තමයි කඩේ යන්නේ හරියටම උදේ කියනවා හමුදාවට තාක්ෂණයක් තියෙනවද කියලා අහන තෙල් බදන්න මට අහන්න ඕනේ අර ඒ දවස්වල රාජපක්ෂ පුතෙක් එරියා රොකට් එයාට තාක්ෂණය දැනගෙන ඉඳලා රොකට් ඇරියේ කියලා ආ ඒක පොඩක් අහන්නම ආසාවෙන් මම හිටියේ ඒක නාලිකාවක ලැජ්ජයි ඒ කඩේ යන යෑම මෙහෙම මාධ්‍යකුත් ලංකාවේ තියෙනව අමතක කරන්න එපා අද මාධ්‍ය හරි හරි ඔබතුමා මං කියවන්නේ අර වචනේ තමයි මතක් වෙන්නේ එනිසා ඔබතුමාට මේ ගරු මොලසොර ඔබන මන්ත්‍රීතුමනි මම මෙතන ඉහට කතා කරන්න අවශ්‍ය නැහැ මං ඉල්ලීමක් විතරක් කියනවා මේ රට ගැන හිතන්න රටේ මේ දවස්වල එක්සෑම් ළමයින්ගේ මේකට අත්‍යවශ්‍ය සේවාවක් නොකරනවා නම් මං කියනවා ඇත්තටම දොස්තරලට අත්‍යවශ්‍ය සේවාවක් ගන්න බෑ අපිට වෙන මිනිස්සු ගනලා දොස්තරලා බෙහෙත් දෙන්න බෑ හැබැයි ඒ කරන්න ඇත්තට සම වැඩක් අමතක කරන්න එපා මේක මේ කොලොන්නාවේ මරික්කාර්ට ඇඟිල්ල දික් කරන එක වැරදි එදා කොලොන්නාවයි මුතුරාජ වෙලයි දෙකක් මුතුරාජ වෙල එහෙම මිනිස්සු හිටියේ නෑ හැබැයි කොලොන්නාව අපි දන්නව පොඩ සැර මිනිස්සු ඉන්න පැත්තක් ඒ මිනිසුන්ට තාවේ ගැත් වුණා පාර වහගෙන කඩවල් වහලා ඒ මිනිසුන්ට තරහක් ගිහිල්ලා මොන හරි වුණාද කියන එක අපි දන්නේ නැහැ ඒක හොයලා බලන්න පරීක්ෂණයක් කරන ඔබතුමාලා පොලිසියට එන්ට්‍රියක් දාන්න මිනිසුන්ගේ මූණවල ටිකක් දාන්න අපි ඊට පස්සේ කතා කරල එක මේ පාර්ලිමේන්තුවේ කතා කරමු අපි ඔබතුමාලත් එක්ක එතන ඉන්න හැබැයි එකක් පැහැදිලිව තේරුම් ගන්න මේ රටේ විනයක් හදා ගන්නට ඕන නම් මේ රටේ අත්‍යවශ්‍ය සේවාවක් වෙන්න ඕන නම් මිනිසුන්ගේ පාරවල් වහලා දොස්තරලා බෙහෙත් දෙන්නේ නැතුව මේ ආණ්ඩුව වටන්න හිතාමතා කරන වැඩ ඔබතුමාට සාප වෙනවා ආණ්ඩුවක් ගන්න හම්බ වෙන්නේ නැහැ කියන එක විතරක් මතක තියාගන්න කියමින් මම නියඬව බොහොම ස්තුති
කරමු ස්තුතියි හොන්ඩබල් සම්පන්න
Thank you, Mr. Presiding Member. We are debating, sir, today proclamation made by His Excellency the President pertaining to a essential public service relating to fuel including petroleum products and gas and various aspects relating to that particular matter. In this country, sir, we have had trade unions for a long period of time. And I think trade unions are a vital and important component of a democratic society. The rights of workers need to be protected at all points of time. And I think trade unions play a very important role in ensuring the right, that the rights of voters are protected. And in that sense, we have always respected trade unions. We have always given our support to trade unions to ensure that workers' rights are protected. Trade unions also sometimes engage in trade union action for national reasons, for reasons which they claim are related to the country's future. I think the action currently contemplated by the trade unions relating to petroleum and gas was on account of certain decisions taken by government in respect of certain proposed projects in the south of this country and in the east of this country. And the trade unions seem to think that that should not be allowed, that should be resisted. And they had initiated some trade union action to cripple certain essential services related to gas, petroleum, oil, and so on. And the president's proclamation is to ensure that these services are available to the people of this country without any impediment. The Honourable Dinesh Kudwadre, when he spoke in the morning, sir, in fact, referred to me and called upon me to be supportive of democracy. He, in fact, requested that elections be held in this country soon, not local government elections or provincial elections, but elections to the national legislature should be held soon. And he said that this government must go home. This has been a consistent objective of the joint opposition. They have been consistently demanding that the government must be crippled, that the government must be toppled, and that the government must be prevented from functioning as a government in keeping with the democratic verdicts of this, of the people of this country. I think, sir, we cannot forget the fact that there were elections in 2015. There was first a presidential election in January 2015. Mr. Mahinda Rajapaksa, who had served as president for two terms, sought a third term by even amending the country's constitution to enable him to seek a third term. And the people very politely said to him that he would not be elected president of the country. He was defeated by President Maithripala Sirisena quite convincingly. In fact, President Maithripala Sirisena defeated him more convincingly than when Mr. Mahinda Rajapaksa was elected president in 2005 for the first time. So the verdict to the people was that they would not have Mr. Mahinda Rajapaksa as president. And in terms of our constitution and the democratic verdict to the people, that's a verdict which has to be respected for a certain period of time. And no one is entitled to demand that that verdict be abrogated or that that verdict be toppled or disregarded. That would be undemocratic. What followed on that? After the presidential election, we had the parliament election in August 2015. And Mr. Mahinda Rajapaksa was projected by the parties in the joint opposition now and by the UPFA as the country's prime ministerial candidate. the country with the bear, that the choice was between Mr. Ranil Wickremesinghe, who then functioned as Prime Minister of this country, who had been appointed by Prime Minister of this, as Prime Minister of this country by President Maithripala Sirisena on his election as President. He was Prime Minister until the election broke hold, and the country was aware that the contest was between Prime Minister Ranil Wickremesinghe and Mahinda Rajapaksa, Mr. Mahinda Rajapaksa, who was the candidate of the UPFA for the position of Prime Minister. And the people once again delivered their verdict. The people once again came to the conclusion that they would not elect Mr. Mahinda Rajapaksa as their Prime Minister, and they rejected that claim that he may be a Prime Minister. You can't deny these facts. The UNP won 106 seats. The joint opposition, the UPFA, won 95 seats. The difference of 11 seats. There were 6 seats won by the JVP. There were 16 seats won by the TNA, which were not supportive of Mahinda Rajapaksa. They were all against him. And despite his effort to become Prime Minister, after his failure to be President, after his failure to be elected as President, there was a verdict to the people that he could not be Prime Minister and that they would prefer Mr. Ranil Wickremesinghe to continue as Prime Minister. So what is the support you want me to give you? That is the verdict to the people, a clear verdict to the people, both in the presidential election and in the Prime Ministerial election, that Mr. Mahinda Rajapaksa is neither acceptable to them as President nor as Prime Minister. That's a very clear democratic verdict. You can't get over that. You can't topple governments as you like. If you are able to topple governments as you like, despite the verdicts of the people, and despite the provisions of the Constitution stating that government directors are entitled to continue to function for a certain period of time, unless they are toppled in keeping with the Constitution on the basis of a no confidence vote in the House or something like that. You can't topple governments through strikes. You can't topple government through conspiracies. You can't topple governments by persuading essential services to break down. And that is what this proclamation made by the President seeks to prevent, trying to topple governments by getting essential services to break down, I think is utterly, thoroughly undemocratic and cannot be accepted. And in the context of the opposition's demand consistently and continuously that his government must be toppled, one is inclined to think that is joint opposition, which is headed by Mr. Mahinda Rajapaksa, is responsible for a number of the disturbances that are taking place in this country, which is impeding and interfering with governance. People are entitled, sir, to the benefits of proper governance by a government elected by them. I think I must also caution this government. You must have the spine to govern. You must make decisions that are necessary. The country, the economy is in a very serious state. The country is neck deep in debt. The country must be redeemed from this position. If this country is to be redeemed from this position, government must take bold steps. Government must take bold decisions. And government must be in a position to implement those decisions. I think it is your failure to make bold decisions and your failure to implement bold decisions that encourages your opposition to become difficult. You should demonstrate that you are governing efficiently and effectively. That is your duty. And if you do that, I think you'll be in a much better position to silence the government, silence the joint opposition, and make sure that we are able to carry on. I'm happy Field Marshal Fonseca is here. I referred to you when I spoke on a matter in Parliament a couple of days ago, when there was an adjournment motion in regard to the missing persons. There's an effort being made in this country to show that this government is about to betray the armed forces in this country. We don't agree with that. There is no effort on the part of anybody to betray the armed forces. The soldiers who fought the war on behalf of the government, on the decision of the government, as per the directions of the government. There may have been soldiers, there were soldiers, who committed certain crimes. They may be responsible for various matters, but that is not applicable to all the soldiers. You can't say that every single soldier who fought in the war was a war criminal or that is guilty of some offense. But if soldiers are responsible of contraventions, violations of the law, violations of international humanitarian law, violations of the domestic laws in this country, they certainly must be dealt with. There's no question about it. But we all saw the way in which Field Marshal Sarath Fonseca, whom you claimed as being the best army commander in the whole world, was treated after the presidential election in 2010. You were in prison clothes. We saw you. We felt sorry for you. You were humiliated. You were insulted. You were the army commander. You won the war for the government. But you were treated like dirt. You were charged on frivolous matters, on matters that should never have constituted the basis for a proper charge against anyone, leave aside the former army commander. And you were convicted. You were deprived of your title. That is the way you were treated. How can we accept that these persons who treated you in that way are concerned genuinely about war heroes or about soldiers? Are they not really trying to provoke tension in this country, to promote communalism in this country, to promote division in this country, to prevent reconciliation in this country, which is fundamental for the future of this country? National question needs to be resolved.
Honorable leader,
the responsibility of the government.
Honorable leader,
we must unite all the people in this country and bring them together. I'm finishing, sir. How can that be done? If you are going to promote communalism, if you are going to promote division, if you are going to promote rancor, you treat Field Marshal Sarath Fonseca like dirt and claim to be very concerned about our soldiers, about your soldiers. Who will believe this? How can you be believed? So I think, sir, this type of thing must stop. We must all work towards the future of this country. This government has been elected to be in power. Please govern. Please don't dilly-dally. Take bold decisions and implement them and show that you can govern. Thank you, sir.
Thank you. Honorable Iran Vikramaratne, Deputy Minister.
Stuti. Mama Palamuenma Vipakshanayaka Tumage Katavatek Ekanga Venava. රජය ඍජු තීරණ ගත යුතුයි කියන එක ගැන අද අත්‍යවශ්‍ය සේවාවන් හැටියට තෙල් හා ගෑස් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් හැටියට ප්‍රකාශ කරන්න සිදු වෙලා තිනවා ජනාධිපතිතුමාට මොකද සුළු පිරිසක් මුළු රටම කොන් කරගන්න වෑයමක යෙදී සිටින නිසා රජය රජේ වගකීම ඉෂ්ට කරනවා රජයට ඡන්දෙ දුන්නේ ආය වෙනුවෙනුත් රජයට ඡන්දෙ නොදුන්න අය වෙනුවෙනුත් අපේ වගකීම අපි ඉෂ්ට කරනවා ජනාධිපතිතුමායි අගමැතිතුමාගේ කිසිම මැලියමක් නොමැතිව නීතිය පූර්ණ ලෙස ක්‍රියා කරන්නට ඒ අය ක්‍රියා කරගෙන යනවා ජන ජීවිතය සාමකාමීව දිගින් දිගටම තබාගෙන යන්න ගන්න තියෙන පියවර සියල්ලක්ම අපේ රජය ඒ සියල්ලක්ම ගන්නවා. අද වෙලා තියෙන්නේ මේ වෘත්තීය සමිති වෘත්තීය ඉල්ලීම් නෙමෙයි දේශපාලනයේ ඉල්ලීම් මුල් කරගෙන මේ වැඩ වර්ජනවලේ එදී සිටින එකයි. එතකොට සඳහන් කරනවා තෙල් ටැංකි තිරුකුණාමලේ තෙල් ටැංකි අපි හවුල් සමාගමක් යොදවලා ඒක ඉන්දියාවත් එක්ක ඒකේ ලාභය ලබා ගන්න වෑයමක යෙදී ඉන්නකොට එය විරුද්ධ වෙනවා. නමුත් දශකයකට කිසිම වෑයමක් තිබුණේ නැහැ ඉන්දියාවෙන් ඒ තෙල් ටැංකි ගන්න කිසිම වෑයමක් තිබුණේ නැහැ. ඉතින් දැන් අද අපි මේක බලාගෙන ගියොත් මේ දේශපාලන න්‍යාය පත්‍රය විපක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය තමයි ඔය එක එක තැන්වල සිදුවෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ හරියටම හරි කිව්ව එක ඒකාබද්ධ විපක්ෂයේ න්‍යාය පත්‍රය තමයි සිදු කරගෙන යන්නේ. ඒක ඇත්තරම සම්පූර්ණයෙන්ම පැහැදිලි. මොකද මේ පින්තූර දිහා බලනකොට ඔබතුමාගේ ඔක්කොම ඉන්නවා මේකාබද්ධ විපක්ෂයේ ඉන්නවා. ඉතින් ඔබතුමා කියපත් එක මම සම්පූර්ණයෙන්ම එකඟයි. ඒකාබද්ධ විපක්ෂයේ න්‍යාය පත්‍රය ගෙනියන්න තමයි මෙතන මේ වෑයමේ ඉදිරි සිටින්නේ. නමුත් අපි මේ ජන ජීවිතය කඩා කප්පල් කරන්න ඉඩ තියන්නේ නැහැ. මොකද සුළු පිරිසකගේ න්‍යාය පත්‍රයට රට යට කරන්න දෙන්නට බැහැ. මම ගිහාම වටේට ගිහාම ඔය දැක්කා තෙල් පෝලිම් තියෙනවා. ඒ තෙල් පෝලිම් වල ඔබතුමන්ලාගේ වාහන දැක්කේ නැහැ. ප්‍රාඩෝ දැක්කේ නැහැ. මර්සිඩීස් බෙන්ස් දැක්කේ නැහැ. ඒවා දැක්කේ නැහැ. ඒවා එකක්වත් දැක්කේ නැහැ. මෙන්න දැක්කේ මේවා තමයි. මෙන්න මේ පින්තූර තමයි දැක්කේ. මෙන්න මේ පින්තූර ත්‍රී රෝද රථ වාහන වල පින්තූර. මෝටර් සයිකල් මෙන්න පෝලිම් ගහගෙන මෙන්න පින්තූර මෝටර් සයිකල් වල පින්තූර මේවා තමයි දැක්කේ. මේ අයට තමයි මේ අවාසිය සිදු උනේ. මම මේ පින්තූරත් සභාගත කරනවා. මේ පින්තූරත් මම සභාගත කරනවා. මට කරුණාකර අවසර දෙන්න මේ පින්තූරත් සභාගත කරන්න. ඇත්තටම මේ අය ත්‍රී රෝද රථ බඩි වෑන් එළවන මේ කුඩා මෝටර් සයිකල් එළවන මේ අය ගිහිල්ලා තෙල් ගහන්නේ රුපියල් 200කට තමයි දවසකට තෙල් ගහන්නේ. රුපියල් 20000ට තෙල් ගහන අය ඔය පොලිම් වල හිටියේ නැහැ. මේ ක්‍රියාමාර්ගයෙන් මේ රටේ අඩු ආදායම් ලාභීන්ගේ ජීවන ඒ තත්වයට තමයි පහර ගැහුවේ. ඒ අයගේ ආදායමට තමයි විශාල පහරක් මේ අවස්ථාවේදී ගැහුවේ. මම දැක්කේ නැහැ කවුරුවත් ඔය ඒකාබද්ධ විපක්ෂයෙන් ඇවිල්ලා ඒ පෝලිං වල කාටවත් කතා කරනවත් දකින්නට ලැබුණේ නැහැ. එහෙම කවුරුවක්වත් ඉන්නවා. ඒ නිසා රජයට ඉවසීමක් තියෙනවා. විපක්ෂ නායකයා කිව්වා අපි මේ ඍජුවම ක්‍රියා කරලා නැහැ කියලා. ඒක ඇත්තකුත් තියෙනවා. නමුත් අපේ ශක්තියත් ඒකයි. අපේ ශක්තියත් ඉවසීමෙන් ක්‍රියා කරන එක තමයි අපේ ශක්තිය. මොකද ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ක්‍රියා කරන්නට ඕනේ. නමුත් ජන ජීවිතය අවුල් කරන්න නම් අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි සඳහන් කරන්නට ඕනේ. අපි දන්නවා වර්ෂාව ජල ගැලීම් තිබුණා, නියගයක් තිබුණා. නමුත් ආර්ථිකය දළ දේශීය නිෂ්පාදනයේ 4%කට පමණ වර්ධනය වෙමින් තියෙනවා. අද ව්‍යාපාරවල කර්මාන්ත ශාලාවල් වල රැකියාවල් වලට යන්න මිනිස්සු නැහැ. ඒ වගේම අපි දන්නවා මහ බැංකුවේ වාර්තාව අනුව රැකියාවල් ලක්ෂයකට වැඩිය 2016 දී ඇති වෙලා තියෙනවා. අප්‍රේල් මාසේ විදේශ සංචිතය ඇවිල්ලා ඩොලර් බිලියන 5යි. නමුත් ජූලි මාසේ වෙනකොට විදේශ සංචිතය ඇවිල්ලා ඩොලර් බිලියන 7ක් වෙනවා. රජයේ ආදායම ඉහළට ගිහිල්ලා තියෙනවා. අයවැය පරතරය පහළට ගිහිල්ලා තියෙනවා. නමුත් මේ මොනවා කළත් සාමාන්‍ය විරුද්ධ වෙන්න තමයි රජයේ මොනවා කළත් වෑයමක් තියෙන්නේ. ගිලන් රථ සේවාවක් ආරම්භ කරනකොට මේවා ආරම්භ කළේ අපි අඩු ආදායම් ලාභින්ට මේ රටේ සාමාන්‍ය ජනතාවට. නමුත් ඒකට විරුද්ධ වුණා. නමුත් අපි ඒක කළා. මත්ස්‍ය තහනම අපි ඉවත් කළා. GSP Plus එක අපි ලබා දුන්නා. හම්බන්තොට වරායත් ඒ වගේම හම්බන්තොට කාර්මික ජනපදයක් අපි ඇති කරනවා. ඒගි විසුමත් අපි සභාවට සභාගත කරලා තියෙනවා. ඒක අපි ලෑස්ති එක වාද විවාද කරන්න අපි ලෑස්ති. එපමණක් නොවෙයි. අපි වෙළඳ ගිවිසුම් නිර්මාණය කරගෙන යනවා. මේ වෙළඳ ගිවිසුම් නිර්මාණය කරගෙන යන්නේ. අද අපිට තියෙන වෙළඳ පොළ ඇවිල්ලා. අපිට තියෙන වෙළඳ පොළ කෝටි දෙකකට වෙළඳ පොළක් පමණයි තියෙන්නේ. අපි කෝටි 400කට වෙළඳ පොළක් නිර්මාණය කරගෙන යනවා. ඒ වෙළඳ ගිවිසුමොත් අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපි ඒවත් අනුමත කර ගන්නවා. ඒ වෙළඳ ගිවිසුමුත් අනුමත කර ගන්නවා. ඔන්න මේක අපේ ගමන. අපි මේක හංග හංග කරන එකක් නෙමෙයි. අපේ න්‍යාය ප්‍රත්‍යය පැහැදිලි. අපේ ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලි. අපි මේ කරන්නේ මේ රටේ ජනතාවගේ යහපත සඳහායි කියලා අපි විශ්වාස කරන නිසා තමයි අපි මේ න්‍යාය ප්‍රත්‍යය අනුව අපි ක්‍රියා කරන්නේ. විරුද්ධ වෙනකොට කියනවා ඔන්න ඉඩම් විකුණනවලෝ විදේශිකයන්ට ඉඩම් විකුණනවා කියලා කියනවා. උල්හිටියේ අක්කර 1000ක් විදේශිකයන්ට වික්කේ කවුද? පැලවත්තේ අක්කර 1000ක් විදේශිකයන්ට වික්කේ කවුද කියලා මම අහනවා. සෝමාවතියේ අක්කර 5000ක් විදේශිකයන්ට වික්කේ කවුද කියලා මම අහනවා. කොළඹ වරායේ නගරේ අක්කර 20ක් චීනයක ගිවිසුම් ගහලා සින්නක්කරයට දෙන්න එකග වුණේ කවුද කියලා මම අහනවා. කවුද ඒක කළේ කියලා? ගාලු මුවදොර ශාලු මුවදොර චීන සමාගමට ශැංග්‍රිලා හෝටලයට ඒ සින්නක්කරයට ඉඩම දුන්නේ කවුද කියලා මම අහනවා. ඒ වගේම කොළඹ වරාය ගත්තොත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය තියෙනවා. ඒ වරාය අධිකාරියේ බහලුම් පර්යන්තයට හැර තව පර්යන්ත දෙකක් තියෙනවා. SGT පුද්ගලික සමාගම තියෙනවා. ඒකේ රජයට තියෙන අයිතිය විල 15%ක් පමණයි. අනිත් සමාගම්වලට පුද්ගලික සමාගම්වලට තියෙන අයිතිය 85%යි. කොයි ආණ්ඩුව දෙකට ගිවිසුම් ගැහුවේ? කවුද ඒක කළේ කියලා මම අහන්න කැමතියි. ඒ වගේම CICT කියලා තවත් බහලුම් පර්යන්තයක් විවෘත කළ අවුරුදු ගණනාවකට උඩදී ඒකේ අයිතිය තියෙන්නේ චීන සමාගමකට 85%යි. අපිට අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවට 15%යි. කවුද ඒ ගිවිසුම ගැව්වේ? ඒකම වහන්න කැමතියි. මේ සියලුම ඉඩම් වික්කේ පසුගිය ආණ්ඩුව කියන එක කියන්නට ඕනේ. නමුත් අපි ඒකට විරුද්ධ වුණේ නැහැ. SGT එක හදනකොට අපි විරුද්ධ වුණේ නැහැ. CICT එක හදනකොට අපි විරුද්ධ වුණේ නැහැ. අපි මිනිස්සු පාරට බැස්සුවේ නැහැ. බෝඩ් ඇල්ලුවේ නැහැ. මොකද අපි විශ්වාස කරනවා මේ රටේ පොදු ජනතාවගේ යහපත සඳහා නම්. එහෙනම් අපි ඒකට එකඟයි. රජයෙන් ගෙනාවත් අපි විපක්ෂයේ ඉඳලා ඒකට විරුද්ධ වුණේ නැහැ. අද බලපුවාම ඒ දේවල් ඒ අය කරගෙන යනකොට අපි විරුද්ධ වුණේ නැහැ.
නමුත් කාලය අවසන්යි.
අවසන් කරනවා. නමුත් මේ බොරු දේශප්‍රේමීත්වයක් මවාගෙන මේ රජයට අකුල් හෙලනවා නම් අපි සදහන් කරන්නට ඕනේ මේ රජය දිගින් දිගටම පවත්වාගෙන යනවා. පෙබරවාරි මාසෙ වෙනකම් 2020 මේ රජය කාටවත් හොලවන්න බෑ. අපි අපේ පරමාර්ථය ඉෂ්ට කරනවා පොදු ජනතාව වෙනුවෙන්. ස්තුතියි.
ගරු උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක්.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දින විවාදයට ගැනෙන මෙම ගැසට් පත්‍රයේ ප්‍රස්තුතය වෙලා තියෙන්නේ කංජසෙල් සේවකයන්ගේ වැඩවර්ජනය. මේ කංජතෙල් සේවකයන්, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රාජ්‍ය සේවයේ ඉන්න සුපිරි සේවක පිරිසක්. ඉහළ වැටුප් ලබන, ඉහළ දීමනා ලබන, තමන්ට වැඩියෙන් සැලකුම් ලබා ඇති පිරිසක්. මේ අය මේ සටන් කරන්නේ තමන්ගේ වැටුප වැඩි කරගන්න නෙවෙයි. මේ අය මේ සටන ගෙනියන්නේ තමන්ගේ දීමනා පහසුකම් වැඩි කරන්න කියලා නෙවෙයි. මේ අය මේ සටන කරන්නේ රට වෙනුවෙන්, නූපන් පරම්පරාව වෙනුවෙන්, ජාතික සම්පත්, අපට අපේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු ජාතික සම්පත් ඊළඟ පරම්පරාවටත් සුරකිව බාර දිය යුතුයි කියන විශ්වාසය ඔවුන්ගේ හදවත් තුළ තිබෙන නිසා ගුටිකන්නේ, බැනුම් අහන්නේ, හිරේ ලගින්නේ මෙන්න මේ අදිෂ්ඨානයේ ඒ සේවකයන්ගේ තිබෙන නිසා ඔවුන් සැබවින්ම දේශප්‍රේමී වීරයන් විදියටයි අපි නම් දකින්නේ. ගරු මුලස්නාරූඪ මන්ත්‍රීතුමනි, මේ ආණ්ඩුවේ අපට මුල් කාලේ ආරංචි වුණා රක්ෂණ සංස්ථාව, ලංකා රෝවල, වෝටර්ස් එජ් හෝටලේ පෞද්ගලීකරණය කරනවා කිය. ඒ පෞද්ගලීකරණය කරාට පස්සේ ඊළඟ ආණ්ඩුවකින් නැවත පවරා ගැනීමක් කරගන්න පුළුවන්. එවැනි දේවල් මේ මෑත අතීතයේ ඕන තරම් සිදු වුණා. නමුත් වරාය තෙල්ගබඩා කියන්නේ ජාතික ආරක්ෂාවට අතිශයම වැදගත්, ජාතික ආර්ථිකයට අතිශයම වැදගත්, අපේ රාජ්‍යයේ ජාතික මර්මස්ථාන. මේව පෞද්ගලික කිරීම, මේව විශේෂයෙන්ම විදේශීය බලවතුන්ට බාර දීම පරම්පරා ගන්නකට බලපාන ප්‍රශ්නයක්. කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේක දෙන්නේ නේපාලෙට නම්, මේක දෙන්නේ මාලදිවෙන්ට නම් අර අවුරුදු 99 ඉවර වුණාම හරි ගන්න පුළුවන් කියලා හිතත හැකි. එහෙම නැත්නම් 99 යන්න කලින් කතා බහ කරගෙන බේර ගන්න පුළුවන් කියලා හිතත හැකි. හැබැයි මේ හම්බන්තොට්ට ත්‍රිකුණා මලයට එන්නේ අනාගත ලෝකේ සුපිරි බලවතුන් දෙදෙනා. 99න් පස්සේ යන්න කිව්වම නොගියොත් අපි මොකද කරන්නේ? ගේ අස්සට ගරු මන්ත්‍රීතුමනි, බල්ලෙක් රිංගුවාම නම් අපි කොස්ස අරගෙන එලවල දානවා. හැබැයි ගේ අස්සට රිංග ගන්න සිංහයෙක් නම් සිංහයාට ගේ දීලා අපිට එළියට දුවන්න සිද්ධ වෙනවා. සුපිරි බලවතුන් ගේ අස්සට, සුපිරි බලවතුන්ට මේ රටේ කොටස් පැවරීම සිංහයා ගෙටවද්දා ගැනීම හා සමානයි කියන එක අපි සිහිපත් කරන්න ඕනි. ඉතින් මේ තමුන්නාන්සලගේ ආණ්ඩුව දැන් මෙතුමලා කිව්වා දේශපාලන කාරණා සඳහා මේ වැඩවර්ජන කරනවා කියලා. තමුන්නාන්සලගේ ආණ්ඩුව පසුගිය මැතිවරණවලදී හම්බන්තොට චීනෙට, ත්‍රිකුණාමලයේ ඉන්දියාවට යනාදී වශයෙන් සඳහන් කරලා ජනවරමක් ගත්තනම් මේවට සටන් කරන්න, උද්ඝෝෂණ කරන්න, වැඩවර්ජන කරන්න අපිට අයිතියක් නැහැ කියලා අපි පිළිගන්නවා. තමුන්නාන්සලා ජාතියට කොලේ වාලා බලය ගත්තේ. තමුන්නාන්සලා ප්‍රතිපත්ති ප්‍රකාශවල මේ කිසි දෙයක් සඳහන් වෙන්නේ නැහැ. අන්න ඒ නිසායි අපට සිද්ධ වෙලා තියෙන්නේ මේ සේවකයන්ට අනිකුත් දේශප්‍රේමී බලවේගවලට පාරට බෑලා මෞබිමේ සම්පත් වෙනුවෙන් සටන් කරන්න. ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, අපි දන්නවා ගිය වසරේ තායිලන්ත ආණ්ඩුවත් චීන ආණ්ඩුවේ සමාගමකුත් තායිලන්තේ ක්‍රා ප්‍රදේශයේ හරහා කිලෝමීටර් 42ක් දිග ඇලක් ඉදිකිරීමට තීරණය කළා. මේ ඇල ඉදිකිරීම වසර 10කින් සම්පූර්ණ වෙනවා. ක්‍රා ඇල ඉදිකිරීමෙන් පස්සේ ඈත පෙරදිග ජපානයේ, කොරියාව, චීනයේ, වියට්නාමයේ වගේ රටවල් වලට නැව් ගමනාගමනයේ දුර කිලෝමීටර් 1200කින් අඩු වෙනවා. අපිට මතකයි සූවස් සැල කැපුවට පස්සේ ලෝකේ කාර්ය බහුලම වරාය බවට පත් වෙලා තිබුණු සුබපැතීමේ තුඩුව වරාය හොල්මන් වරායක් බවට, පාළු වරායක් බවට පත් වුණා. ක්‍රායල තවත් වසර 9කින් ක්‍රියාත්මක වීමේදී සිංගප්පූරු වරායටත් අර සුබපැතීමේ තුඩුව වරායටත් වූ ඉරණම අත්වීමට නියමිතයි. ඒ තැන ගන්න මේ සේද මූදු මාර්ගයේ තියෙන වඩාත්ම වැදගත් වරාය බවට පත් වෙන්නේ කුමක්ද? ඒ අන් කවරක්වත් නොව අපේ හම්බන්තොට වරායයි. ඒ ඉතාම වැදගත්ම ව්‍යාපාරය වෙන්නේ මේ ලෝකේ කාර්ය බහුලම මූදු සේද මාවතේ ගමන් කරන නැව්වලට තෙල් සැපීමයි. එහෙනම් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එළදෙන ගැබ්බර උණු ගමන් එළදෙන විකුණා දැමීමකට සමානයි හම්බන්තොට වරායත්, ඒ තෙල් ගබඩා සංකීර්ණයත් චීනයට ලබා දීමට මේ ආණ්ඩුව අරගෙන තියෙන තීරණේ. ඒ වගේම අනිත් පැත්තෙන් ඉන්දියාවේ වමනාව මොකක්ද? ඉන්දියාව වටා නැව් ගමන් කරන්න බෑ. ඒකට හේතුව තමයි හනුමා පාලම සහ පෝක් සමුද්‍ර සන්ධියේ ගැඹුරු ස්ථානයක් නොවීම. ඉන්දියාව 1997 දී සේතු සමුද්‍ර නමින් ව්‍යාපෘතිය ආරම්භ කළේ හනුමා පාලම කඩල දාලා මේ මූද හාර ගන්න. ඒක කරන්න බෑ කියලා තේරිලා වසර 2000 මේ ව්‍යාපෘතිය අත්හැරලා දැම්මා. දැන් ඉන්දියාවේ බස්නාහිර සහ නැගෙනහිර ප්‍රදේශවල තියෙන වරායන් අතර අන්තරාල වෙළඳාම, ඉන්ටර්පෝල් ට්‍රේඩින් සඳහා පාවිච්චි කරන අපේ කොළඹ වරාය, ඒකෙන් ලංකාවට ඉන්දියාවෙන් විශාල මුදලක් ගලා එනවා. ඒ ඉන්දියාවෙන් ලංකාවට ගලා එන මේ මහා ධන සම්භාරේ නැවත ඉන්දියාවට අත්කර ගැනීමේ යටි අරමුණෙන් තමයි ත්‍රිකුණාමල වරාය ඉන්දියාව අත්පත් කරගන්න උත්සාහ කරන්නේ. එහෙමනම් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉන්දියාවයි චීනයයි එන්නේ ටික කලක් ඉඳලා යන්න නෙවෙයි, දීර්ඝ කාලීන යුද දේශපාලන ආර්ථික උවමනාවන් ඉටු කරගන්න. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපිට උපාය මාර්ගික වශයෙන් වැදගත් මේ දේශීය සම්පත් විදේශිකයන්ට ලබා දිය යුතුද නැද්ද කියන ඉතාම වැදගත් ප්‍රශ්නය තමයි කණ්ඩ තෙල් සේවකයන් තමන්ගේ වැඩවර්ජනය හරා මේ ජාතිය ඉදිරියේ තබල තියෙන්නේ. මේ පිළිබඳ අවම වශයෙන් පාර්ලිමේන්තු තුළවත් සංවාදයක් වුණාද? දැන් කියන ඔන්න හෙට විවාදයක් තියෙනවලු මේ ගිවිසුම ගැන. හැබැයි ඒ අතරේ අපට මාධ්‍ය වාර්තා කරනවා අනිද්ද ගිවිසුම අත්සන් කරනවලු. ගරු සභාපතිතුමනි, එහෙම සිදුවෙනවා නම් පාර්ලිමේන්තුවේ විවාද කිරීම ඇති ඵලය මොකද්ද? මේ විවාදයෙන් මතුවෙන කරුණු ඒ තීරණය කෙරේ බලපෑමක් කරන්න බැරි නම් පාර්ලිමේන්තුව හුදු විලාසිතාවක් සඳහා පමණක්, තමන් ප්‍රජාතන්ත්‍රවාදීයි ලෝකෙට පෙන්වීමට පමණක් මේ පාර්ලිමේන්තුව මෙවලමක් කරගැනීමේ දුෂ්ට උත්සාහයක් පමණයි හෙට තිබෙන විවාදයෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ අත්‍යවශ්‍ය සේවා කිරීමේ කමක් නැයි කියමුකෝ. මේ වැඩවර්ජනයට ආණ්ඩුවේ පළවෙනි ප්‍රතිචාරය අත්‍යවශ්‍ය සේවා විදිහට ගැසට් නිවේදනයෙන් නතර වුණේ නැහැ. අපි ඊයේ දැක්කා මේ සේවකයන්ට පොලිසිය හමුදාව යෙදෙව්වා. ඊළඟට මැරයන් යොදා පහර දීමක් සිද්ධ වුණා. ඊළඟට ගරු මුලාසරාඩුවේ මන්ත්‍රීතුමනි, අපි නම් දැක්කා ඉතාම ආදරයෙන් පොලිස් නිලධාරීන් මේ වෘත්තීය සමිති නායකයන් හඳුනා ගනිමින් ඒ අයව පොලිසිය ලොරියකට පටව ගන්නවා. හැබැයි ඊට පස්සේ තමයි සිද්ධ වුණේ පොලිසිය ඇතුළතදී ඉතාම නින්දිත ආකාරයට මේ අයට පොලිස් නිලධාරීන් පහර දෙනවා. පහර දුන්නට පස්සේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ගාවට ගෙන යෑම සිතාමතා පරක්කු කරනවා. පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක, අර හැමදාම බොරු කියන මාධ්‍ය ප්‍රකාශක, එතුමා නිවේදනයකින් කියනවා පොලිස් ඇප මත මේ අය නිදහස් කළා කියලා. නමුත් ඇත්තට සිදුවුණු දේ, මම මේ අය සමග අධිකරණ වෛද්‍ය නිලධාරී ගාවට ගියේ රාත්‍රී අට වනතුරුත් අධිකරණ වෛද්‍ය නිලධාරිය ගාවට ගෙන යාම සිතාමතා පමා කළා. ඇයි මේ තැලුම් රිදුම් ඉදිමීම් සමනය වුණාට පස්සේ තමයි පොලිසියට අවශ්‍ය වුණේ මේ සේවකයන් අධිකරණ වෛද්‍ය නිලධාරී ඉදිරිපත්
කාලය අවසන්යි.
ගරු මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන් මෙන්න මේ කාරණේ කියන්න මට ඕනි. අද මේ රට වෙනුවෙන් කරන සටනට ආණ්ඩුවේ ප්‍රතිචාරයේ මේකනම් ජනතාව ඉදිරියට මීට වඩා ප්‍රචණ්ඩව ආණ්ඩුවට ප්‍රතිචාර දක්වන්න ඉඩ තියෙනවා. මීට වසර 30කට කලින් අගමැතිතුමාගේ මාමණ්ඩි රට කරන සමයේ ආණ්ඩුවේ මර්ධනය පිළිබඳ සුනිල් ආරියරත්න, නන්දා මාලිනී සුසංයෝගයේ විසින් දැක්වූ ප්‍රතිචාරයක් සඳහන් කරමින් මම නියඬ වෙනවා. ඒ තමයි උපන් බිමට පෙම් කිරීම දඬුවම් දෙන වරදනම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්. තෙරුවන් සරණයි. කරුණ
ස්තුතියි. ගරු කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමැතිතුමා,
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ විවාදයේදී මට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. 2015 මේ රජය බලයට පත්වන තුරු සෑහෙන කාලයක්, දශක කීපයක්ම මේ රට ක්‍රියාත්මක වුණේ, වැඩකටයුතු සිද්ධ වුණේ හදිසි නීතිය යටතේ. යුද්ධ කාලේ එක කවුරුත් එක පිළිගත්ත කාරණාවක්. නමුත් යුද්ධය අවසන් කිරීමේ කීර්තිය ඕනෑවටත් වඩා අත්පත් කරගත්ත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ යුද්ධයෙන් පස්සේ ඇතුණු සාමකාලයේ මේ රට ගියේ හදිසි නීතිය යටතේ. 2015 පස්සේ තමයි හදිසි නීතිය නැති කරලා සාමාන්‍ය නීතිය යටතේ මේ රට පාලනය වෙන්න පටන් ගත්තේ. මිනිස්සුන්ට සාමාන්‍ය නීතිය නෙවෙයි සාමාන්‍ය වෙලා තිබුණේ හදිසි නීතියයි. දැන් මේ සාමාන්‍ය නීතිය යටතේ රට ගෙනියනකොට අපට පේනවා හැමතැනින්ම උද්ඝෝෂණ වර්ජන යනාදී එනවා. මරික්කාර මන්ත්‍රීතුමා උදේ ප්‍රකාශ කළා වර්ජන උද්ඝෝෂණ 1000කට වැඩි ප්‍රමාණයක් මේ කාලේ සිද්ධ වුණයි කියලා. කියන්න මන්ත්‍රීතුමා අපි කියන්න මන්ද එතුමා
හදිසි නීතිය අයින් කරපු අවුරුද්ද හරියටම අපි තමයි වැරදි කියලා කියුණේ ඒක. 2015 න් පස්සේ හදිසි නීතිය අයින් වුණේ.
කියන්න.
2005 හදිසි නීතිය. කරේ.
හදිසි නීතිය තැන් තැන් වල කොටස් වල අහිමි වුණාට හදිසි නීතියට රට පාලනය වුණා. ආයක මං කියන්න මං ආවේයි කියලා මං රටනම කියලා තිනවනේ. හරි. දැන් මට කියන්න ඕන උන කාරණා. හදිසියම ආවේ ඒකයි. හරි මට කියන්න ඕනේ මේකයි. දැන් මේ සාමාන්‍ය නීතිය යටතේ රට ක්‍රියාත්මක වෙනකොට ආකාර දෙකක වර්ජන උද්ඝෝෂණ සිද්ධ වෙනවා. සමහර ඒවා සාධාරණයි. සාධාරණ උද්ඝෝෂණ. ඒ වගේම සාධාරණ වර්ජන වගේම අර මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමාගේ වචනේ කියනෝනම් අති දුර්ජන වර්ජන සිද්ධ වෙනවා. මේ ඛනිජ තෙල් සංස්ථාවේ ක්‍රියාත්මක වුණ වැඩ වර්ජනය වෘත්තීය සමිති ඉල්ලීමක්වත් වැඩබිම පිළිබඳ ඉල්ලීමක්වත් ජාතික සම්පත් පිළිබඳ වර්ජනයක්වත් නෙවෙයි අති දුර්ජන වැඩ වර්ජනයක්. ඇයි එහෙම කියන්නේ? ඒ කාරණේදී අපි බලන්න ඕනි. මේ ඉල්ලීමේදී පළවෙනි ඉල්ලීම වශයෙන් තිබුණේ ත්‍රිකුණා මලේ තෙල් ටැංකි පිළිබඳ කාරණේ. ඒ කාරණේදී වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා එකඟතාවකට එන්න ආණ්ඩුව ස්ථාවරයකට ඇවිල්ලා තියෙන වෙලාවක ඒ වර්ජනයට ඒ ඉල්ලීම දාගෙන තිබුණේ. ඒ වගේම තමයි කොළොන්නාවේ තෙල් පිරිපහදුව නවීකරණය කිරීම පිළිබඳ කියන කාරණේදී ආණ්ඩුවට වෘත්තීය සමිතිත් එක්ක ගැටුමක් නැහැ. ඒකත් මේකට දාගෙන තිබුණා. හම්බන්තොට වරායේ තෙල් ටැංකිය පිළිබඳ කාරණේදී ඒක ඛනිජ තෙල් සංස්ථාවට අදාළ කාරණාවක් නෙවෙයි. ඛනිජ තෙල් සංස්ථාවට නෙවෙයි ඒ තෙල් ටැංකි පිළිබඳ අයිතිය තියෙන්නේ වරාය අධිකාරියට. හරියට නම් වරාය අධිකාරිය සේවකව මේ සම්බන්ධයෙන් කාරණාවක් මතු කළා නම් අඩුම තරමේ සාධාරණත්වයක් දකින්න තිබුණා. මේ ආවේ වෙන මොකක්වත් නෙවෙයි දේශපාලන වැඩ වර්ජනයක්. මේ අය කල්පනා කරනවා මෙහෙම මේ සාමාන්‍ය නීතිය යටතේ වැඩ වර්ජනය කරලා ජන ජීවිතයට බාධා කරනකොට ජනතාවට ආණ්ඩුව එපා වෙනවා කියලා. ඒක නෙවෙයි වෙන්නේ. පෙරේදා උනේ මොකද? ඊයේ උනේ මොකද? ජනතාවට වැඩියෙන් ආණ්ඩුව ඕනේ වුණා. ඒක තමයි මුළු රටේම ජනතාව ප්‍රකාශ කළේ මේකට මොනවහරි කරන්න. මේ දුර්ජන වැඩ වර්ජනයට එරෙහිව මොනවහරි කරන්න කියන එක ජනාධිපතිතුමාගේ සිළු දෙනාගෙම ඉල්ලා සිටියා. එයාම තමයි කතා කරන්නේ. කිසි වෙනසක් නැහැ. ඒ ජවය, ඒ ගුණධර්ම, ඒ ප්‍රතිපත්ති එහෙම තියෙන හින්දා තමයි ඒකාධිපතිවාදයට, පෞල්වාදයට, වර්ගවාදයට, ආගම්වාදයට කොල්ලකෑමට එරෙහිව අපි එළියට බැස්සේ. ඇයි මොකද? මම පැහැදිලි කරලා දෙන්නම් වෙන විවාදයකදී. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් හරි මන්ත්‍රීවරුනි, මම තමුන්නාන්සලා කතා කරනකොට හැමදාම බාධා නොකර අහගෙන ඉන්නවා. තමුන්නාන්සලා කතා කරනේවා කොච්චර අප්‍රසන්න වුණත් මම අහගෙන ඉන්නවා. එහෙනම් මටත් කතා කරන්න ඉඩ දෙන්න. දැන් ඒ කියන දේ තේරෙන්නේ නැහනේ. ඊළඟට මේ වරාය කිවිසුම පිළිබඳ හෙට අපි සාකච්ඡාවක් මේ පාර්ලිමේන්තුවේ කරනවා. දැන් කාට අපේ රටට පුළුවන්කමක් තිබෙනවා නම් මේ ආයෝජනය කරන්නට, ත්‍රිකුණා මලේ සම්බන්ධ ප්‍රශ්නේ බේරගන්න අපිට පුළුවන්කමක් තිබෙනවා නම් අපිට මේව මොකක්වත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අද අපිට විදේශ ආයෝජන අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ විදේශ ආයෝජන ගෙනීමේදී රට විකුණන්න නැති ක්‍රමයකටයි අපි යන්න අවශ්‍ය වෙලා තිබෙන්නේ. වරාය නගරයේ පිළිබඳ පරණ එකඟතාව මොකද්ද? චීනයට සින්නක් කරව එක විකිණීම. මේ තිබුණ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කරන්න ගිය මොකක්ද? ඒ හෙක්ටයාර 1500ම චීනයට සින්නක් කරව දීම. එහෙම දීලා දෙන්න පුළුවන් කියලා කරලා පෙන්නවා ශැංග්‍රීලාකට දීලා. ඒවා වෙනස් කරලායි මේ ගිවිසුම ගේන්නේ. ඒවා වෙනස් කරලා අරන්ගන්නේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ අයිතිය මේක තහවුරු කරලා නාවික හමුදාවට, රේගුවට මේකට යන්න තියෙන ඉඩකඩ තහවුරු කරලායි මේ ගිවිසුම ගෙනල්ලා තිබෙන්නේ. මම ඒව සම්බන්ධයෙන් වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද හෙට අපි මේ පිළිබඳ විවාදයක් ගේනවා. නමුත් අද මෙතන සමහර මන්ත්‍රීවරු අහනවා මේ පාර්ලිමේන්තුවේ වැඩක් නැහැ, මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න දෙන්නේ නැහැ කියලා. ඊයේ අපි ගෙනාව 50ක් කතා කරන්න. මොකද්ද කළේ? කතා කරන්න ඉඩ දුන්නද? සාකච්ඡාවට ඉඩ දුන්නද? කවුද පාර්ලිමේන්තුව මස්ත බාල්දු කළේ? එහෙම කියලා අද කියනවා මෙතන කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඉවරලා. එම නිසා අපි මේ සියලු දෙනාගෙම ඉල්ලා සිටින්නේ මේ රට අරාජකත්වයට අරගෙන ඇවිල්ලා මහා ජනතා ජීවිතයට බාධා කරලා රට අරාජ්‍ය කරලා නැවත වතාවක් ඒ දූෂිත දුර්දාන්ත පාලනය තහවුරු කරන්න සූදානම් වෙනවනම් අපි සූදානම්. ඒ ආණ්ඩුව පෙරලන්න ඒගොල්ලෝ සූදානම් වෙනවනම් ආණ්ඩුව රැකගන්න එළියට බහින්නත් අපි සූදානම් කියලා අපි මතක් කරන්න කැමතියි. පරණ උනත් ඒක අලුත් විදියට ඇහෙනව ඔබතුමාට. එහෙමද ඇහෙන්නේ? අපි ඒක රත්නපුරේදී වේරගම්මු එනවා. එම නිසා අද අපි මේ කණිජ තෙල් සංස්ථාවේ සේවකයන්ගෙන් ඉතා ආදරයෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. ඔතන කණිජ තෙල් සංස්ථාවට ආදරයයි ඉන්නෝ. එදා පවුලේ උදවිය, ඥාතියෝ, පවුලේ අන්තවාසිකයෝ කණිජ තෙල් සංස්ථාවට ගුවන් සමාගමට වරාය අධිකාරියට දාලා ඒව විනාශ කරනකොට ඔය දේශ ප්‍රේමී එක්කෙනෙක්වත් නැගිටින කණිජ තෙල් සංස්ථාවේ. ඒක පාඩු කරනකොට, ඒක කොල්ල කරනකොට, ඒක ඥාතීන්ගේ දේපොළක් බවට පත් කරනකොට ඔය කණිජ තෙල් සංස්ථාවේ එක්කෙනෙක්වත් නැගිටින නෑ. ඒ වගේම තමයි අද මේගොල්ල මේ අරගලේ ඉස්සේ කියන්නේ මේ රටේ වරාය අධිකාරිය බංකොලොත් කරන්න කියලයි. වරාය අධිකාරිය මේ වන විටත් මේ නිෂ්ප්‍රයෝජනයේ තිබෙන හම්බන්තොට වරාය වෙනුවෙන් මිලියන 46,000ක් ගෙවලා තිබෙනවා. තවත් මිනියල 15,000ක් ගෙවන්න තිබෙනවා ඊළඟ අවුරුද්ද වෙනකොට. මේ වරාය අධිකාරිය හින්දවලා ණය ගෙවලා කොළඹ වරායේ බංකොලොත් කරන්න කියලාද මේ කණිජ තෙල් සංස්ථාවේ මේ දේශපාලන වෘත්තීය සමිති කියන්නේ? ඒකට මේ රටේ ජනතාව සූදානම් නැහැ, වගේම වරාය අධිකාරිය සේවකයෝ සූදානම් නැහැ කියන එක මතක් කරන්න ඕනේ. එම නිසා මේ කැඳවපු වැඩ වර්ජනය අති දුර්ජන වැඩ වර්ජනයක්, ජනතා විරෝධී වැඩ වර්ජනයක්. මේ රටේ ජනතාව නැවත වතාවක් මේ දුර්දාන්ත ක්‍රමයට එරෙහිව ඒකරාශී කරපු වර්ජනයක්. ඒක විතරයි ඒක තිබුණ මේ දුර්දාන්ත කණ්ඩායමට එරෙහිව ජනතාව ඒකරාශී කරපු වර්ජනයක්. අන්න ඒක විතරයි ඒකෙන් සිද්ධ වෙච්ච හොඳ දේ. අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ හදිසි මේ අවශ්‍යතා හැටියට මේක ගෙනාපු එක සම්බන්ධයෙන්. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමා මතක් කළා එක කාරණාවක්, මේ රට පාලනය කරන්න කියලා තමයි එතුමා ප්‍රකාශ කළේ. එහෙමනම් ඒ කාරණේට රජය මැදිහත් වෙලා තිබෙනවා කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්පයෙන් මෙතකින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.